නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට සතියක් පාසා එකතු වෙන වැඩසටහනකට, ඒ වගේම එකතු වෙන පිරිසක් තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මොකක් සඳහාද? යම්කිසි ධර්ම දේශනාවක් සහ ඒ තම තමන්ගේ කමඨහන් ගැටලු පිළිබඳ යම්කිසි සාකච්ඡාවක් සඳහා තමයි අපි පිරිස අදත් එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ එකතු වෙලා අපි මුලින්ම යම්කිසි ධර්ම දේශනාවක් පඩි පැහැදිලි කිරීමක් සිදු කරගෙන, ඊට පස්සේ එතනින් එහාට ඒ තම තමුන්ගේ කමඨහන් ගැටලු දිහාවට යොමු වෙන තමයි බලාපොරොත්තුව. ඉතින් මේ කාලය ගැන පොඩ්ඩක් මතක් කරොත්, මේ කාලේ පොඩ්ඩක් සිහියට නගා ගත්තොත්, දැන් මේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා, ඒ වගේම පිරිසකට 25 ටිකක් ගෙවිලා ගිහිල්ලා, ඒ වගේම තව පිරිසකට 25 උදා වෙන්න ඔන්න මෙන්න තියෙනවා. ඉතින් නත්තල් දවසක තමයි අපි මේ පැත්තෙන් මේ කතා කරන්න එකතු වෙලා ඉන්නේ. ඉතින් ওই නත්තලේ යම් කිසි අදහසක් තියෙනවා මෙන්න මේ විදිහේ දෙයක්. මොකක්ද අදහස? දැන් මේ නත්තල් සමය කියන්නේ යම් කිසි විදිහක වෙන මේ සාමකයේ ආසන්න රටවල් රත් කර කර ඉඳපු සූර්යා, හැමදාම මෙහෙට උඩින් වැබලිච්ච සූර්යා, අන්න පොඩ්ඩක් තමුන්ගේ දිසානතිය පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා. මොකද්ද මේ ලෝකේ තියෙන ඇදෙත් එක්ක එකතු වෙලා අන්න උතුරු අර්ධගෝලය දිහාවෙන් ඉවතටත් දකුණු අර්ධගෝලය දෙසටත් මේ සූර්යයා යම් කිසි පමණකට ගමන් කරලා තියෙනවා. එතකොට එක් විදිහකින් උතුරු අර්ධගෝලේ ඉන්න කට්ටියට තමුන්ගේ යම් කිසි සීතල කාලෙක උපරිම තත්ත්වයක් උදාවේගෙන එනවා. ඒ වගේම දකුණු අර්ධගෝලේ ඉන්න කට්ටියට ඉතින් උෂ්ණ කාලෙක යම් කිසි උපරිම තත්ත්වයක් උදාවේගෙන අවිලා තියෙනවා. ඉතින් ওই විදිහේ වෙනසකට ලක්වෙච්ච කාලයක්, ওই විදිහේ මේ සූර්යාගේ ගමන නිසා යම් කිසි එක්කන්තයකට ගියපු අවස්ථාවක් තමයි මේ නත්තල් සමය කියන්නේ, නත්තල් කාලේ කියන්නේ. එතකොට දැන් අර උතුරු අර්ධගෝලයේ ඉන්න කට්ටියට මේ හීතලේ උපරිම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ලංකාව වගේ රටකුත් උතුරු අර්ධගෝලයේ තියුණාට අපිට බොහොම සෞම්‍ය හීතලක් එද්දි එතනින් උඩට යන්න 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 අන්න දරා ගන්න බැරි තරම් බොහොම අප්‍රියජනක, සමහර විට ඉර උදා නොවන තරමටම පැය 24ම අඳුර තියෙන තරමට අන්න හීතල දැඩි වෙලා තියෙනවා. ඒ හීත කාලේ දැඩි වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙක තමයි මේ නත්තල් සමය නම් කරගෙන තියෙන්නේ, නත්තල් සමය උදා වෙලා තියෙන්නේ. ඉතින් එක විදිහකින් මේ දරන්න බැරි හීතල කාලේ, දරන්න බැරි ඒ තමුන්ට ඒ ස්වභාව ධර්මෙන් ඇති කරන පීඩනය පොඩක් මග අරගන්න එක විදිහක ඩිස්ට්‍රැක්ෂන් එකක් විදිහට මෙන්න මේ නත්තල් සමය පාවිච්චි වෙනවා. නත්තල් සමය පාවිච්චි වෙනවා මොකද්ද? අනර එළියට යන්නත් බැහැ, පරිසරයට යන්නත් බැහැ, මේ හීතල දරන්නත් බැහැ. ඉතින් ගෙවල් ඇතුළටම වෙලා ඉන්නකොට ටිකක් ඒ තියෙන අපහසුව, ඒ යම් කිසි පීඩාව පොඩ්ඩක් මග ඇරව ගන්න, ඒකෙන් පොඩ්ඩක් අත් මිදෙන්න අන්න බොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක් විදිහට මේ නත්තල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විවිධ විවිධ සැමරීම්, විවිධ විවිධ අදහස් ඔකට තව තව එකතු වෙලා තියෙනවා. ඉතින් විටක ඔන්න දැන් පොඩි දරුවොන්ට තෑගි අරගෙන නත්තල් සීයා එනවා කියලා අන්න තවම කතා තව කතාවක් තියෙනවා. ඉතින් හොඳ දරුවන්ට තෑගි හම්බ වෙනවා, නැති දරුවන්ට, හොඳට ඉඳී නැති දරුවන්ට තෑගි ලැබෙන්නේ නැහැ. එතකොට එහෙම ගත්තොත් හොඳ දරුවන්ට යම් කිසි සතුටක් එනවා, අන්න තෑගි ලැබෙන්නේ නැති දරුවාට තව ටිකක් අර තියෙන දුක්ඛිත තත්ත්වය වැඩි වෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට යම් කිසි විදිහක මෙන්න මේ උදා වෙලා තියෙන කරදර බාධකෙන්, උදා වෙලා තියෙන මේ අපහසුකාරී තත්වයෙන් පොඩක් පලා යන ක්‍රමයක් විදිහට මෙන්න මේ නත්තල පාවිච්චි කරනවා. මොකද අන්න අර තියෙන පීඩණය දරන්න බැරි පීඩණයට අර ස්වභාව ධර්මයෙන් එළ වෙලා තියෙන බොහොම අපහසු ඒ හීතල තත්ත්වෙට අන්න යම් කිසි විදිහක මිදීමක් ඇති කරගන්න, යම් කිසි විදිහක තමුන්ගේ හිත වෙන දිහාවකට යොමු වෙන්න, යොමු කරන්න මෙන්න මේ නත්තල උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් එක පැත්තකින් නත්තල් ඒ හිීත සමය ඇවිල්ල තියෙනවා. ඉටස මේ කාල විශේෂය මොකක්ද ඔන්න මහා විශාල වසංගතයකුත් ඇවිල්ල තියෙනවා. වසංගතෙත් ඔන්න පළවෙනි වේවක දෙවැනි වේවක තුන්වැනි වේවක කියලා මේක අලුත් අලුත් එවී ඔන්න දැන් අලුත්ම වේවකුත් ඇවිල්ල තියෙනවා. එතකොට ඒ උතුරු අර්ධගෝලෙ තියෙන සමහර රටවලට බොහොම බරපතල විදිහට මේ වෛරසයෙන් ආපදා වෙච්ච අවස්ථාවක්. ඒ භයානකම තව අලුත් වෛරසයක් හැදුනා කියලා කියන අවස්ථාවක්. එතකොට අර තියෙන අපහසුතාවය මදිවට ඊළඟට මෙන්න මේ ස්වභාව ධර්මෙන් තව දෙයක් ඉදරගෙන හල්ල හරස් කළා තියෙනවා. තව අපහසුතාවයක් මේ රෝගයක් ලෙඩ රෝගයක් විදිහට වර්ධනය කළා තියෙනවා. ඉතින් ලිහිතලට තව තව වැඩි වෙන විදිහට තමයි ඒ ලෙඩ රෝගෙත් තියෙන්නේ. ඒ ලෙඩ රෝගෙත් තියෙන්නේ. ඊළඟට ඔන්න ඒ විදිහ අපහසුතා ගොඩක් වර්ධනය වෙච්ච කාලෙක තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. අර වෙනදා තියෙන හීතල සාමාන්‍ය පුරුදු අපහසුතාවයේ වෙනුවට ඒකත් මතට තව තව දෙක තුනක් වැටිලා තියෙනවා. ඊළඟ අලුත් අවුරුද්දක් 2020 යන්තම් ඉවර වෙලා මේ පා කරපු අවුරුද්ද ඉවර වෙලා යන්තම් 21ට යනවා කියලා හිතුණාට මොකද 21ේ තත්ත්වෙ ඊට වැඩිය බරපතල වෙයි වගේ කියලා තමයි යන විදිහට පේන්නේ. යන විදිහට මේ තත්ත්වේ තව ටිකක් අපහසුතාවය තව ටිකක් වර්ධනය වෙන තත්වයකට යනවා කියලා තමයි පේන්නේ. ඉතින් මේ විදිහේ දැකීමක් තමයි අපිට දකින්න තියෙන්නේ. ලංකාව වගේ රටකට වුණත් අන්න ලබන අවුරුද්ද මීට වැඩිය අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා කියන වගේ ස්වරූපයකට තමයි යමින් පවතින්නේ. ඉතින් ඔහොම යන කාලෙක ඔන ඔහොම යම්කිසි ස්වභාව ධර්මෙන් අමුතු විදිහේ මිරිකීමක් ඇති කරලා තියෙන කාලෙක බොහෝ වෙලාවට අන්නර නත්තල හරි උපයෝගී කරගෙන මේකෙන් පොඩක් අත් මිදෙන්න, මේකෙන් පොඩක් මිදිලා යන්න, මෙන්න මේ තියෙන අපහසුතාවයේ ටික මොහොතකට දවසකට දෙකකට හරි අමතක කරන්න අපි උත්සාහ කරන. අපේ හිත තුලින් මේ විදිහේ උත්සාහයක් අපි දරනවා. මේ විදිහේ කැමැත්තක් අපි තුල තියෙනවා. ඉතින් එහෙම කැමැත්තක් උත්සාහයක් කල්පනාවක් තියුණාට මොකද අපි ඇත්තටම මෙන්න මේ ධර්මය දිහා බැලුවොත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි හිතුවොත් කල්පනා කරොත් යම්කිසි විදිහක වෙනස් අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. මොකද්ද මේ වෙනස් අදහස? බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක එක සූත්‍ර දේශනාවක උපනිෂ සූත්‍රය වගේ නමකින් තියෙන සූත්‍ර දේශනාවක මෙන්න මේ වෙනස් අදහස ගැන හැර දක්වනවා. ඉතින් මේ පටිච්ච සමුප්පාදය ගැන තමයි යම්කිසි මේකේ විස්තරයක් කෙරෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදයේ වචන ටික කටපාඩම් කරගෙන ඒවා දන්න පිරිසකුත් මෙතන ඇති. ඉතින් මේ වචන කොහොම වෙතත් අන්න ඒ පටිච්ච සමුප්පාදෙන් පටන් අරන් යම්කිසි දෙයක් ඇති වෙලා ඔන්න කොහෙද මේ නැවත නැවත මේක තැරැන්දි තැරැන්දි තියෙන්නේ, නැවත නැවත මේක ගැටි ගැටි තියෙන්නේ කියලා බැලුවොත් අන්න ජාති ජරා මරණ ව්‍යාධි ඔන්න ඔතන තමයි ඇවිල්ලා හැම වෙලේම මොහොතක් මොහොතක් පාසා මෙන්න මේක ගැටි ගැටි නැවති නැවති කැරකි කැරකි තියෙන්නේ. ඉතින් එහෙම කැරකි කැරකි ගැටි ගැටි තියෙනකොට මෙන්න මේ සත්වයෙක්ට එහෙම නැත්තම් මේ මිනිස්සෙක්ට හැම වෙලේම දකින්න ලැබෙනවා මොකද්ද යම් කිසි විදිහක මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දේ. එහෙම නැත්නම් මොහොතක් පාසා මෙන්න මේ කියන හතරේ නිරූපණයක් දකින්න ලැබෙනවා. හැම මොහොතක් මොහොතක් පාසාම මෙන්න මේ විදිහේ යම් කිසි විදියක පීඩනයක් යම් කිසි විදියක පීරි ගෑමක් එක තමයි අපි කාලය ගත කරන්නේ. අනේ ඒක පැහැදිලිව දකින්න ලැබෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ තියෙන වෙනස තමයි අර පටිච්ච සමුප්පාදේ ආපස්සට අරන් යනවා වෙනුවට අන්න මෙතනින් ඉස්සරහාට යන ක්‍රමයක් ගැන තමයි මේ සූත්‍ර දේශනාවේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද මෙන්න මේ ඇවිල්ලා නතර වෙලා තියෙන තැන මොකක්ද? හැම වෙලේම පීරි ගෑමක්, හැම වෙලේම දුකක් පීඩාවක් ඇති කරන ස්වරූපයකට තමයි ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දුකෙන් පීඩාවෙන් කොහොමද මෙන්න මේ ධර්මය දිහාවට අපි යොමු වෙන්නේ කියන එක එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. ඒ යම්කිසි අලුත් විදියක දිසාවක් පෙන්වන්න උත්සාහ ගන්නවා. මොකද්ද මේ පෙන්වන මේ දිසාව? මෙන්න මේ දුක මේ දිනදා ජීවිතේ දවස පුරා මේ පිරිගමින් තියෙන දුක, ඊට පස්සේ අපිට ජාති ජරා ව්‍යාධි මරණ විදිහට මහා බරපතල විදිහට එන දුක. ඒ වගේම මේ සුභව ධර්මයේ යම් කිසි ක්‍රියාවක් නිසා, යම් කිසි වෙනස් වීමක් නිසා, ලෙඩ රෝගයක් නිසා අන නැවත නැවත මේ ඇති වෙන දුක තමයි මේකට මූල කාරණේ විදිහට සලකන්නේ. මොකද්ද මේ මූල කාරණේ? අන දුකෙන්ම තමයි කෙනෙක් මේ ධර්මයේ දිහාවට යොමු වෙන්නේ කියලා සඳහන් කරනවා. දුකම තමයි මේ යම්කිසි සෙවීමක් සඳහා හේතු වෙන්නේ කියලා සඳහන් කරනවා. මොකක් හොයන්නද? හොයන්නේ මොකද්ද? මෙන්න මේ දුක පිළිබඳ. මොකද්ද මේ දුක කියලා තමයි හොයන්නේ, කල්පනා කරන්නේ. ඒ හොයනවා, කල්පනා කරනවා, මොකක්ද මේ දුක? මම මෙහෙම දෙයකට කොහොමද නතු වුණේ? කොහොම දෙයකට කොහොමද මම අහු වුණේ කියන එක තමයි මේ තැනැත්තාගේ සෙවීම. ධර්මයක් හොයාගෙන යනකොට, ධර්මයක් හම්බ වෙන කෙනෙක්ට අන්න මුලින්ම ඇති වෙන අදහස තමයි මේක. මොකද්ද? අන්න අර දුක නැවත නැවත අත්දකින්නකොට, මේ විදිහේ පීඩා නැවත නැවත අත්දකින්නකොට මේ තැනැත්ත යම්කිසි සෙවීමකට වැටෙනවා. සෙවීමකට වැටෙනවා. මොකක්ද මේ දුක කියලා සෙවීමකට වැටෙනවා. ඉතින් තම තමන්ගේ ජීවිත දිහා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, තම තමන්ගේ ජීවිතයේ අතීතයේ යම්කිසි සිදුවීම් දිහා කල්පනා කරලා බැලුවොත්, අපි හැමෝටම යම්කිසි පමණකින් අත්දකින්න පුළුවන් වෙන මේ විදිහේ ධර්මමය මාර්ගයකට යොමු වෙන්න හේතු කාරණා වෙච්ච අවස්ථා. ඒ ජීවිතයේ යම්කිසි අපි කියන ටර්නින් පොයින්ට්, එහෙම නැත්නම් යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්න හේතු වුණ අවස්ථා. ඒ අවස්ථා ගොඩක් වෙලාවට දුක සම්බන්ධ දේවල්, දුක සම්බන්ධ දේවල්, තමුන්ගේ යම්කිසි අදහස් කරපු විදිහට, ඒ හිතූ පැතූ විදිහට දෙයක් ළඟා කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කවුරුත් සතුටෙන් මේ ධර්ම මාර්ගයට යොමු වුණා කියලා මම හිතන්නේ නැහැ. සතුටින් කියලා අදහස් කරේ සතුට නිසා මේ ධර්ම මාර්ගයට යොමු වුණා කියලා අපිට හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට දුකෙන්ම තමයි මේ පාර පෙන්නන්නේ. දුකෙන්ම තමයි මේ සෙවීමක් සඳහා අපි වේ යොදවන්නේ. ඉතින් ওই දුක පිළිබඳ සඳහන් කරන අවස්ථාවක කියනවා, මෙන්න මේ යම්කිසි දෙයක් බලාපොරොත්තු වුණාද ඒක නොලැබීමම දුකක්. යම්කිසි දෙයක් බලාපොරොත්තු වුණාද අනේ ඒ දේ ලබා ගන්න බැරි වීමම දුකක්. අන දුකේ විවිධ අවස්ථා ගැන හැර දක්වනවා. මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මහා පරිමාණ අවස්ථා ගැන හැර දක්වනවා. ඊට පස්සේ මේ තමුන්ගේ හිත මිත්‍රාදීන් වෙන් වෙලා යනවා කියන අවස්ථා ගැන හැර දක්වනවා. ඊළඟට මෙන්න මේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණාද අනේ ඒකත් නොලැබීමම දුකක් කියලා ගැන හැර දක්වනවා. එහෙම එහෙම සියුම් කරගෙන සියුම් කරගෙන ඇවිල්ලා අන්තිමට කියනවා, මෙන්න මේ සංක්ෂිප්ත වශයෙන් කිව්වොත්, කෙටි විදිහට කිව්වොත් මෙන්න මේ පංච උපාදානස්කන්ධෙම දුකක් කියලා සඳහන් කරනවා. මොකද්ද? මෙන්න මේ හැම වෙලේම පීරි ගගා තියෙන තමුන්ගේ මේ පංච උපාදානස්කන්ධෙ. අපි රූපය විදිහට හඳුන්වනවා, වේදනාව විදිහට හඳුන්වනවා, සංඥාව විදිහට හඳුන්වනවා, සංස්කාර විදිහට හඳුන්වනවා, විඥාන විදිහට හඳුන්වනවා, ඔන්නෝම හඳුන්වන මේ පහ හැම වෙලේම මේ ඇඟේ දැවටි දැවටි අපිට හැම වෙලේම පීරි ගෑමක් ඇති කරමින් පවතින මෙන්න මේ පහත් දුකක්. අන්න දුකේ යම් කිසි ඉහළ මට්ටමකින්, ඝන බාල මට්ටමකින් පටන් අරන් සියුම් කරගෙන කරගෙන ඇවිල්ලා සඳහන් කරනවා, මෙන්න මේ අවම මට්ටමෙන් මේකත් දුක තමයි කියලා ගෙන හැර දක්වනවා, පෙන්눔 කරනවා. ඉතින් ඕක තමයි පාදම විදිහට බුදුරජාණන් වහන්සේ ගන්නෙ. ඉතින් මේ දුකෙන් පීඩාවට ලක් වෙච්ච, මේ දුකට මුහුණ දුන්න තැනැත්තගේ ස්වරූපය පිළිබඳ සඳහන් කරනවා. මේ තැනැත්තගේ ස්වරූපය මොකද්ද? මේ තැනැත්ත යම්කිසි සෙවීමකට වැටෙනවා. සොයන්නේ මොකද්ද? මොකද්ද මේ දුක? මෙන්න මේ දුකෙන් අත්මිදීමක් තියනවා නම් යහපත් කියලා මේ තැනැත්ත යම්කිසි සෙවීමකට වැටෙනවා. තමුන්ගේ අර ජීවිතේ නැවත නැවත අත්විඳින මේ පීඩා අත්දැකලා හිතනවා, කල්පනා කරනවා, මෙන්න මේකෙන් මිදිලා යාමක් තිබුණා නම් යහපත් කියලා. අනේ ඒක තමයි මේ තැනැත්තට මේ ධර්මය හොයන්න හේතු වෙන්නේ. නමුත් එතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මෙහෙම සෙවිල්ලකට වැටුණාට මොකද, මෙහෙම සෙව්වට මොකද, බොහෝ කාලයක් තුල මේ තැනැත්තා නැත්තම් මේ ජීවිතේ නැත්තම් මේ ලෝකේ පවතින ස්වභාවය ඇතුළත බොහෝ කාලයක් තුල මේ තැනැත්තා වැටෙන්නේ මුලාවකට තමයි. මුලාවකට තමයි. මෙහෙම සෙවිල්ලක් කරාට මොකද? අන්න මුලාවකට තමයි මේ තැනැත්තා ගොඩක් වෙලාවට ලක් වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? අන්න කල්යාණ මිත්‍රයෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඉතින් හෙව්වට හම්බ වෙන දෙයක් නැහැ. හෙව්වට හම්බ වෙන දෙයක් නැහැ. අන හැමදාම දුක තියුණාට මොකද? මේ දුකෙන් මිදෙන විදිහක් නුවණැත්තෝ කල්පනා කරාට මොකද? අන්න හම්බ වෙන දෙයක් නැහැ. හම්බ වෙන දෙයක් නැහැ. ඉතින් හම්බ වෙන දෙයක් නැතිකොට මොකද කරන්නේ? අන්න නොයෙකුත් වැරදි දිසානති වලට, මාර්ග වලට යොමු වෙනවා. නොයෙකුත් දෙවියන් අදහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නොයෙකුත් දුරාචාර වලට යොමු වෙලා මෙන්න මේ සැනසීමක් හොයන්න පටන් ගන්නවා. එනකොට කෙනෙක් අන්න මද්‍රව්‍ය දිහාවට, එහෙම නැත්නම් මේ විවිධ ධූර්ත දිහාවට යොමු වෙන්නේ මොකක් හේතුවෙන්ද? අන්න අර දුකෙන් මිදිලා යන්න යම් කිසි කරපු පරීක්ෂණයක් හේතුවෙන්. තමුන්ට ඒ දරා ගන්න බැරි විදිහට තියෙන යම් කිසි පීඩාවකින් මිදිලා යන්න කරපු පරීක්ෂණයක් විදිහට තමයි මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් එහෙම යොමු වෙන්න හේතුව මොකද්ද? අන්න කල්යාණ මිත්‍රෙක් හොයාගන්න මේ ලෝකේ හැකියාවක් නැති නිසා. නමුත් අන්න බොහොම කලාතුරකින් හරියට අර මහා ඝන අන්ධකාර රාත්‍රියක අකුණු එළියකින් වටපිටාව එළිය කරනවා වගේ අන්න බොහොම කලාතුරකින් බුදුවරයෙක් පහළ වෙනවා. බුදුවරයෙක් පහළ වෙනවා. බුදුවරයෙක් පහළ වුණාම අන්න කල්යාණ මිත්‍රයෙක් මේ ලෝකෙට පහළ වෙනවා. ඉතින් අර හොයන තැනත්තට, අර සෙවීමක් කරන තැනත්තට අන්න හම්බු වෙන ධර්මයක් මේ ලෝකෙ පහළ වෙනවා. අර අඳුරු තියෙන කාලෙදි හෙව්වට හම්බ වෙන දෙයක් නැහැ. නමුත් අන්න දැන් මේ හෙව්වොත් හම්බ වෙන්නේ යම්කිසි ධර්මයක් මේ ලෝකෙ පහළ වෙනවා. යම්කිසි ඒ විදිහේ දෙයක් මේ ලෝකෙ ඇති වෙනවා. අන්න ඒ දේ හොයාගන්න අපිට ශක්තියක්, හැකියාවක් දිනු වෙලා එනවා. ඒ විදිහේ ශක්තියක් අපිට ළඟා වෙලා එනවා අන්න බුදුවරයෙක්ගේ පහළ වීමත් එක්ක. බුදුවරයෙක් මේ ලෝකෙට බිහිවීමත් එක්ක. ඉතින් අන්න එහෙම අවස්ථාවක් උදා කරගන්න තැනැත්තට, එහෙම අවස්ථාවක් උදා කරගන්න කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ යම් කිසි මෙන්න මේ දුකෙන් අත් මිදීම සඳහා මාර්ගයක් පෙන්වලා දෙනවා. ඒ මාර්ගය මොකක්ද? මෙන්න මේ අපි හැම දෙනාම පුළු පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණෙන් වඩන ප්‍රතිපදාව තමයි මේ මාර්ගය. මොකක්ද? මෙන්න මේ සිහිය පිහිටවමින් යම් කිසි පුහුණුවක්, සිහිය පිහිටවන පුහුණුවක්, සිහියන පිහිටවන ප්‍රතිපදාවක් අපි හැම දෙනාම වඩනවා. ගෙදර දොරේ ඉඳගෙන වෙන්න පුළුවනි, එහෙම නැත්නම් පැවිදි වෙලා සිවුරු පෙරෝගෙන වෙන්න පුළුවනි. කොයි කොයි විදිහට කරත් මොකද්ද මේ වඩන ප්‍රතිපදාව? අන්න අර සිහිය පිහිටවගෙන කටයුතු කරන්න, නැවත නැවත සිහිය පිහිටවා ගන්න දරණ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිපදාවේ විශේෂය මොකද්ද? අන්න අර ඝන බාල දුකක් නිසා තමයි මේකට යොමු වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ නැත්තම් ප්‍රියයන්ගේ වෙන්වීම ඔය වගේ දේවල් නිසා තමයි අපි මේකට යොමු වෙන්නේ. නමුත් යොමු වුණාට පස්සේ අර ඒ විදිහේ ප්‍රබල දුකක් නිසා යොමු වුණාට මොකද? අපි ගෙනහල්ලා අන්තිමට ප්‍රතිපදා විදිහට නවත්තන්නෙත් මෙන්න මේ දුක දිහා බලාගෙන ඉඳීමක්, මේ දුක දරාගෙන ඉඳීමක් තමයි ගොඩක් කාලවලට ප්‍රතිපදා වෙන්නෙත්. මොකක්ද අර අර ඝන බාල දුක වෙනුවට අන්න මේ මොහොතක් මොහොතක් පහසා තියෙන මෙන්න මේ පීරි ගෑම අපි දරාගෙන ඉන්න උත්සාහ කරනවා. මොහොතක් මොහොතක් පහසා මෙන්න මේ පංච උපාදානස්කන්ධ නිසා ඇතිවන දුක දිහා බලාගෙන ඉන්න උත්සාහ කරනවා. අර මහා දුකක් වළක්වන්න, මහා දුකකින් අත් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අන්න අර සියුම්ම දුක අපිට අඳුන්නලා දෙනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධේ, එහෙම නැත්නම් මේ මොහොතක් මොහොතක් පාසා ඇතිවන මේ පීරි ගෑම දිහා බැලුවහමත් ඒක ගොඩක් වෙලාවට වෙහෙසක් තමයි. වෙහෙසක් තමයි. මොකද්ද මේ වෙහෙස? අන්න මේ සිහිය පිහිටවගෙන ඉන්න එකත් එක්තරා විදියක වෙහෙසක් තමයි. අර මුලාවටපත් නොවි ඉන්න එකත් එක්තරා විදියක වෙහෙසක් තමයි. ඒ වෙනුවට අන්න සුළු මොහොතක් මුලාවටපත් වුණා නම්, සුළු මොහොතක් මොකක් හරි ඔස්සේ කාලය ගත කරා නම් අන්න අපිට යම් කිසි සැනසීමක් තියෙනවා. මේ වර්තමාන මොහොතේ එළඹිලා කිටි කිටියේ ඒකත් එක්ක ඉන්නවා කියන්නේ හැම වෙලේම අර අර පංච උපාදානස්කන්ධ දුකට මුහුණ දීගෙන ඉන්න අවස්ථාවක්. මුහුණ දීගෙන ඉන්න අවස්ථාවක්. නමුත් අන්න ඒකට මුහුණ දුන්නොත් අන්න අර මහා දුක්ඛකින් මිදිලා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අපිට පාරක් පෙන්ලා දෙන පාරක් පෙන්වන්න උත්සාහ කරන අන්න අර මහා දුක වෙනුවට මෙන්න මේ පොඩි දුක බාර ගන්න. මේ නිතර නිතර නිරන්තරයෙන් තියෙන හරියට අර දතක් හාරනවා වගේ ස්වරූපේ, දතක්ක කොම්බයක් හාරනවා වගේ ස්වරූපේ බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් සක්මණේ ගත්තොත් සක්මන් කරන ගම අනේ යම් කිසි පීරි ගෑමක් දිහා අපි බලාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්න ගමන් ඒ දැනෙන පීරි ගෑමක් දිහා බලාගෙන ඉන්න අපි උත්සාහ කරනවා. ඒ විදිහට ඒකට එළඹිලා කාලය ගත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම යම් කිසි වෙන වැඩ කටයුත්තක් කරනවද, වෙන රාජකාරියක් කරනවද, ඒ කරන වැඩෙත් ඒකට එළඹිලා යොමු වෙලා කරන්න අපි උත්සාහවත් වෙනවා. අර මුලාවටපත් වෙන නැවත නැවත මුලාවටපත් වෙන හිත ගෙනහල්ලා මේක තුල තියන්න උත්සාහවත් වෙනවා. නැවත නැවත මේකට යොමු කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් ওই ප්‍රතිපදාව තමයි අපි හැමදෙනාම වඩන්නේ, වඩන්න උත්සාහ කරන්නේ. ඉතින් ওই ප්‍රතිපදාවට තමයි අපි හැම වෙලෙම යොමු වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම යොමු වෙනකොට අපි යම් කිසි විදිහක සක්මන පරයන්කේ, එහෙම නැත්නම් ඇවිදිමින් වාඩි වෙමින් විදිහට මෙන්න මේ ප්‍රතිපදාව ටිකෙන් ටික හුරු කරනවා. එහෙම හුරු කළා ටිකෙන් ටික මේකේ තම් කිසි පරිණතභාවයක් පුහුණුවක් ඇති කරගන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඉතින් මේ පරිණතභාවය පුහුණුව හොඳයි. ඒක තුළින් යම් කිසි සැනසීමක් එළියක් අපේ ජීවිතයට ළඟා වෙලා එනවා. ඒක අපිට යම් කිසි මාර්ගයක් පෙන්ලා දෙනවා. නමුත් එතනින් මේ වැඩේ අහවර වෙන්නේ නැහැ. එතනින් මේ වැඩේ කෙලවර වෙන්නේ නැහැ. මේ විදිහට අරගෙන යන පුහුණුව හරියටම ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම අනර විදිහට ඝන බාල දුකක් ආපු වෙලාවට තමයි. ඝන බාල දුකක් ආපු වෙලාවට තමයි තමුන් දැකලා තියෙන නිවනේ ප්‍රමාණය හරියටම හොයාගන්න පුළුවන්. ඉතින් අර කතාවක සඳහන් වෙනවා, මොකද කෙනෙක් හිතනවා නම් තමුන් නිවන් දැක්කා කියලා. කෙනෙක් හිතනවා නම් මම මේ වැඩේ කරලා ඉවර වුණා කියලා. අනේ තැනත්තා එහෙනම් පොඩ්ඩක් ඔන්න ඔය බාහිර ලෝකෙට ගිහිල්ලා ඒ බාහිර ජීවිතයක්, ඒ ගිහි ජීවිතයක්, ඒ බොහොම කලබලකාරී තත්ත්ව මැද්දේ ගත කරන ජීවිතයක් ටික දවසක් ගත කරලා බලන්න. එහෙම ගත කරනකොට මොකද වෙන්නේ? අන්න අර රාගය දනවන දේවල් ගැළපිලා එනවා, ද්වේෂය ඇති කරන දේවල් ගැළපිලා එනවා, නොයෙකුත් දුක්ඛම් කටළු ගැළපිලා එනවා. අන්න ගැළපිලා අහම හොයාගන්න පුළුවන් ඔය රහත් භවයේ හරිම ස්වභාවය. ඔය රහත් භවයේ හරිම ස්වභාවය හොයාගන්න පුළුවන් අවස්ථාවක් අපිට ගැළපිලා එනවා. අනේ අවස්ථාව අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තමුන්ගේ මට්ටම, තමුන්ගේ මේ වඩපු නිවනේ ප්‍රමාණය තේරුම් ගන්න. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙනම් මොකද්ද? අන්න අර පොඩි දුකකින් පටන් අරගෙන ප්‍රතිපදාව වඩ아가න ගියාට මොකද? අන දවසක යම් කිසි තත්ත්වයක් උදා වෙලා එනවා. යම් කිසි හුරුවක් මේ හිතේ ඇති වෙනවා. මොකද්ද? අන්න මහා පරිමාණ දුකක් ආවත් කලින් තරම් සැලෙන්නේ නැතුව යම් කිසි මේකට මුහුණ දීමේ හැකියාවක් මට තියෙනවා කියන ශක්තියක් අප තුල ටිකෙන් ටික ජනිත වෙලා එනවා. එතකොට අන්න යම් කිසි අවස්ථාවක අන්න කෙනෙක් නැති වුණොත්, තමුන්ට යම් කිසි කරදරයක් බාධකයක් ආවොත්, නැත්නම් මේ වගේ මේ ලෝකේ මේ ස්වභාව ධර්මයේ තුලින් මේ යම් කිසි මහා විපත්තියකට ලක්වෙච්ච කාලයක් ආවොත්, අන්න ඒ කාලය ඇතුළත අපිට දකින්න පුළුවනි අපේ හිතේ ස්වභාවය කොහොමද, හිතේ පෙරලිය කොහොමද, තමුන්ගේ අන්න වඩපු ප්‍රතිපදාවේ යම් කිසි ප්‍රතිඵලයක් මට අත්දකින්න පුළුවන්ද කියන උරගාන පරීක්ෂණයක් තමයි මේ තියෙන්නේ. එහෙම උරගාලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ අපහසුතාවයකට ලක් වුණු අවස්ථාවක. එහෙනම් අන්න අපහසුතාවල් වලින් පලා යනවා කියලා තමයි මුලින් හිතෙන්නේ. අපහසුතාවල් වලින් දුරස් වෙනවා කියලා තමයි මුලින් හිතෙන්නේ. ඒවයින් ඈත් වෙලා වඩන ප්‍රතිපදාවක් කියලා තමයි මුලින් හිතෙන්නේ. ගිහි ජීවිත වලින් පලා ගිහිල්ලා කැලේට වැදිලා ඉන්න ප්‍රතිපදාවක් කියලා තමයි මුලින් හිතෙන්නේ. නමුත් එහෙම අනුග්‍රහ කරලා පටන් ගත්තට මොකද? අන්න ටිකෙන් ටික මේක හුරු කරගෙන ගිහිල්ලා, ටිකෙන් ටික මේක පුරුදු කරගෙන ගිහිල්ලා අන්තිමට නවතින්නේ කොහෙද? අන්න අර පටන්ගත්ත තැනම තමයි. පටන්ගත්ත ස්වරූපෙන්ම තමයි මේකේ කෙලවරවීමක් තියෙන්නේ. ඉතින් බලන්න ඕනේ අන්න අර විවේකේ දරවන වෙලාවේදී, විවේක තියෙන වෙලාවේදී ඒකට තියෙන ප්‍රියතාවයත්, මෙන්න මේ ඇවිස්සිච්ච කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියපු වෙලාවේදී ඒකට තියෙන ප්‍රියතාවයත් අතර වෙනස මොකද්ද? ඔන්න ඒ වෙනස නැති වෙච්ච දවසේ අපිට කියන්න පුළුවන් සමීකරණයක් වගේ මොකද්ද? අන්න එහෙනම් නිවන් දැක්කා කියලා අපිට අත්දකින්න පුළුවන්. යම්කිසි ප්‍රිය අරමුණක් බලාගෙන ඉඳද්දි, එහෙම නැත්නම් බොහොම සැහැල්ලුවෙන් සැනසීමෙන් වාඩි වෙලා ඉඳද්දි ඒකට තියෙන හිතේ මනාපයත්, ඒ වගේම යම්කිසි අපහසුතාවයක්, කරදරයක්, බාධකයක්, කෙනෙක්ගේ බැනුමක් මේ ජීවිතයේ ගැනපිලා ආව වෙලාවකට ඒකට තියෙන අකමැත්තත් විරෝධයත් අතර වෙනස නැති වුණොත් අන්න එදාට අපිට කියන්න පුළුවන් යම්කිසි නිවනක් කප කෙරෙහි ළඟා වුණා කියලා. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොට එහෙනම් අර කරදර බාධක කියන දේවල් අපි ගොඩක් වෙලාවට වැරදි විදිහට තමයි අරගන්නේ. මගේ සතිය කැඩුනා කියලා තමයි අරගන්නේ. සද්දයක් ඇහුනොත් මගේ සතිය කැඩුනා කියලා තමයි අරගන්නේ. අතීතේ මොකක් හරි කුණු කන්දලක් මතක් වෙලා આવොත් මගේ සතිය කැඩුනා කියලා තමයි අරගන්නේ. එහෙම තමයි අදහස. නමුත් ඇත්තටම අන්න ඒ තව අවස්ථාවක් ගැලපිලා එනවා. ඒ තව අවස්ථාවක් ගැලපිලා ආවා හා සමානයි. මොකක්ද අවස්ථාව? අන්න සද්දෙකට ගියපු බව දැනගෙන ඒක බාරගන්න පුළුවන් ස්වරූපයක් අපේ හිතේ වර්ධනය කරගන්න පුළුවන්ද කියන අවස්ථාව තමයි ඒ උදා වෙන්නේ. ඒ වගේම අතීතේ තියෙන කුණු කන්දලක් සිතුවිලි විදිහට ගැලපිලා ගැලපිලා, චිත්‍ර රූප විදිහට ගැලපිලා ගැලපිලා තමන් ඒ කරපු හපංකම් මතුවලා එනකොට අන්න ඒවා අපේ සිහියට හසු කරගෙන මෙන්න මේ ගලණයට එරෙහි නොවි ඒ ගලණය බාරගෙන සිහියෙන් ඒක අත්දකින්න පුළුවන්ද කියන අවස්ථාවක් තමයි ගැලපිලා එන්නේ. ඒ වගේම කෙනෙක් දැන්නහම අපි හිතමු යම්කිසි රාජකාරියක් කරගෙන යනකොට කෙනෙක් තමුන්ට අන්න හේතු කාරණයක් නැතුවම අන්න අපි හිතමු යම්කිසි බැනීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් පහර දීමක් සිද්ධ කරනවා. අන්න ඒ වගේ පහර දීමකදී බැනීමකදී අන්න කොහොමද අපි මේ ප්‍රතිපදාවේ පමණ කොහොමද අර වහගෙන ඉඳිය යකා මෙච්චර කල් හංගගෙන ඉඳිය යකා ඇවිස්සලා එන්නේ කියලා බලන්න පුළුවන්. ඇවිස්සලා එන්නේ කියලා බලන්න පුළුවන්. අන්න ඒ විදිහට පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම පරීක්ෂා කරනකොට තේරෙනවා අන්න මම වඩලා තියෙන ප්‍රතිපදාවේ තරම කොච්චරද. මම අර සක්මන් පරියන්ක විදිහට වඩලා වහගෙන ඉඳපු ප්‍රශ්නේ තාම ඇතුලේ තියෙනවද කියන එක හොයාගන්න පුළුවන්. හොඳ අවස්ථාවක් උදා වෙලා එනවා. දෙවන ධර්මයේ සඳහන් වෙනවා, ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඔය වගේ නොයෙකුත් අවස්ථා සඳහන් වෙනවා. ඉතින් එක්තරා අවස්ථාවක මොකද සඳහන් වෙනවා? මෙන්න මේ යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම අදහස් කරා මෙන්න මේ සුණාපරන්ත දේශයට යන්න. එහෙට ගිහිල්ලා මම ඒ මගේ බණ භාවනා කටයුතු කරන්න මම අදහස් කරා කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මහාන මේ සුණාපරන්ත දේශේ ඉන්න මිනිස්සු හරි දරුණුයි. ඒ මිනිස්සු හරි දරුණුයි. උඹට ඒ මිනිස්සු අනතුරක් නොකරවා කියලා සඳහන් කරනවා. ඉතින් මොකද්ද මේ සුණාපරන්ත දේශේ? ඔන්න ඔය අරාබිකරේ ගැන තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය අර එහෙම කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීන් වහන්සේ මම ඒ මිනිස්සුන්ගෙන් එහෙම අනතුරකට මුණ දෙන්න සූදානමින් තමයි යන්නේ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, එතකොට ඒ මිනිස්සු බැන්නොත් මොකද කරන්න කියලා අහනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා, බැන්නොත් මම හිතනවා, කල්පනා කරනවා මට බැන්නට මොකද, නරක වචන වලින් බැන්නේ නැහැ කියලා. ඊට පස්සේ කුණුහරුපෙන්නොත් බැන්නොත් කියලා අහනවා. එතකොට කියනවා, කුණුහරුපෙන් බැන්නට මොකද, මට ගැහුවේ නැහැ කියලා මම හිතනවා, කල්පනා කරනවා. ගැහුවොත් මට පොළු වලින් ගැහුවේ නැහැ කියලා මම හිතනවා, කල්පනා කරනවා. පොළු වලින් ගැහුවොත් මම හිතනවා, ආයුධ වලින් ගැහුවේ නැහැනේ කියලා හිතනවා, කල්පනා කරනවා. ආයුධ වලින් ගැහුවොත් මම හිතනවා, මාව මැරුවේ නැහැනේ කියලා මම හිතනවා, කල්පනා කරනවා. අන්න බැරි වෙලාවත් මැරුවොත්, අනේ භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ මේ ප්‍රතිපදාව පෙරෙන ගොහොඩ් ගොඩ දෙනෙක්, මේ ප්‍රතිපදාවට යොමු වෙලා ඉන ගොඩ දෙනෙක් මෙන්න මේ ජීවිතයේ කොයි මොහොතේ කෙලවර වෙම්දෝ කියලා බලාගෙන ඉන්නවා. මෙන්න මේ හැම වෙලේම තියෙන මේ පිරි ගාන දුක කොයි වෙලාවේ කෙලවර වෙලා යම්දෝ කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද වෙන කෙනෙක් ඇවිල්ලා එහෙම මරනවා නම් කොච්චර දෙයක්ද භාග්‍යතුන් වහන්සේ කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. සඳහන් කරනවා. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා හරි හරි එහෙනම් උඹ හරියන්නේ දිහාවටම තමා සුණාපරන්තෙටම ඵලයන් කියලා අන්න අවසර ලබා දෙනවා. අවසර ලබා දෙනවා. ඉතින් මොකද්ද මේ කියන කතාව කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. ඇයි මේ හාමුදුරුව අරාබිකරයට ගියන එක අනේකත් සතුටක් හොඳ දෙයක් විදිහට සලකන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. හිතලා බලන්න පුළුවන්. ඒ වගේම අන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙත් ඔය වගේ කතා ගොඩක් තියෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙත් කතාවක් සඳහන් වෙනවා. මොකද්ද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින වෙලාවක එන්නේ යම්කිසි බ්‍රාහ්මණෙක් පරීක්ෂාවක් කරන්න තමයි මේ එන්නේ. මොකද්ද කරන්න හදන පරීක්ෂාව? මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇත්තටම රහත් කෙනෙක්ද කියලා පරීක්ෂා කරන්න තමයි යන්නේ. ඇත්තටම නිවන් දැකලාද කියලා පරීක්ෂා කරන්න තමයි යන්නේ. මොකද්ද කරන පරීක්ෂාව? අන්න පිටිපස්සෙන් ඇවිල්ලා, ඒ පිණ්ඩපාතේ වඩින වෙලාවක පිටිපස්සෙන් ඇවිල්ලා මෙන්න මේ ඔළුවට මහ සැරට පහරක් ගහනවා. ඔළුව හරහා පහරක් ගහනවා පිටිපස්සෙන් ඇවිල්ලා. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යම් කිසි විදිහක මේ පහර නිසා, මේ පහරේ ප්‍රබලතාවය නිසා බිමට වැටෙනවා. බිමට වැටුණාට මොකද? නැගිටලා අන්න සුපුරුදු විදිහට තමුන්ගේ යන ගමන යනවා. ආපහු හැරලා සිවුර උස්සලා බෑන්නේ නැහැ. ඒ වෙනුවට අන්න තමුන්ගේ යනි යමින් තියුණ ගමන යනවා. ඉතින් මේ බ්‍රාහ්මණයාට ඒකම පාඩමක් වෙනවා. ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා කකුල් දෙක ළඟ වැටලා කියනවා, අනේ මං වගේ මෝඩේ කොබහන්ස වගේ උත්තමයෙක්ට මේ විදිහේ නිග්‍රහ කළ යුතු වැඩක් කරා කියලා සඳහන් කරනවා. මොකද අන්න ප්‍රතිපදාව නිසාම තේරුම් ගන්නවා, අර ප්‍රතික්‍රියාව නිසාම තේරුම් ගන්නවා මොකද්ද මේ ඇත්තටම උතුමන් වහන්සේ කෙනෙක්, ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් කියලා තේරුම් ගන්නවා අන්න අර ප්‍රතිපදාව නිසා. අනේ එහෙනම් මේ වගේ හරදරයක් බාධකයක් ඇවිල්ලාම බලන්න ඕනේ. 2020 නෙමේ 21ම ඇවිල්ලා බලන්න ඕනේ අපේ ප්‍රතිපදාවේ තරම. මේ විදිහට ප්‍රතිපදාවක් වඩනකොට අන්න අපිට හැම වෙලේම දවස ගන්න නොමිලේම කට්ටිය ගෙනහැර දක්වනවා අපේ මේ තත්වය පරීක්ෂා කරගන්න නොයෙකුත් උපමාන. නොමිලේම ගෙවීමක් කරන්නේ නැතුවම ගෙනහල් ඇවිල්ලා ඉදිරිපත් කරනවා මෙන්න මේ තත්ත්වය පරීක්ෂා කරගන්න නොයෙකුත් උපමාන. ඉතින් ඒ උපමාන වලට දේශයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට ඒවට මුහුණ දෙමින් නැවත නැවත අධ්‍යයනය කරන්න, මගේ තත්ත්වය කොහොමද, මේ වගේ දෙයකට මං කොයි විදිහට මුහුණ දෙනවද, මේ වගේ බැනුමකට මං කොයි විදිහට මුහුණ දෙනවාද කියලා අන්න ටිකෙන් ටික තමුන්ගේ ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි මැනීමක් ඇති කරගන්න මේ හැම දෙයක්ම උපකාර කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට උත්සාහ කරන්න පුළුවන්. එවැනි උත්සාහයක් සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආදී සාදී සාදී වහන්සේට බොහොම පිං තිරුවන් සරණයි.
උදේ මහත්තයා, අදේ ලොකු ස්වාමීන් වහන්සේ යම් කිසි ගමනකට යමු වෙලා කඩුවෙල ගිහිල්ලා ඉන්නේ. එතකොට මම දන්න විදිහට නම් සම්බන්ධ වෙන්නේ නැහැ එහි ඉඳලා. ඉතින් අපි පුළුවන් විදිහට ඉදිරියට අරගෙන යමු. සම්බන්ධ වුණොත් අපිට ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නත් පුළුවන්.
නමස්කාරම් ස්වාමීනි. එමන ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්න පටන් ගන්නද දැනට?
හරි, කීයක් තියෙනවද ප්‍රශ්න?
ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අද නිරෝෂක් නැහැ, මම ඉදිරිපත් කරන්න
නෑ. නත්තල් නිවාඩුවනේ නේද? කට්ටිය පොඩ්ඩක් විවේක අරගෙන.
24 දිනක් නම් ඉන්න සම්බන්ධයල වෙනදට තියක්. ඒ වගේ ඉන්න පොඩ්ඩක් අඩුයි.
ඔව්, අපි එන ඉදිරියට යමු.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංක භාවනාව ලෙස ආනාපාන සතිය වඩමි. හුස්ම රැල්ල සියුම්ව කය නොදැනී යාමත් සමග ඇතිවන සමාධිය සිතුවලි අතර දෝලන වීමෙන් ඔබ වහන්සේ පංචත්ත සූත්‍රයේ දේශනා කළ පරිදි සමසිත පවත්වා ගැනීමට උත්සාහ කරන්නෙමි. දිනකට පැය බැගින් පරයන්ක භාවනාව දෙවරක් කරන්නෙමි. අනික් සෑම අවස්ථාවකදීම සතිමත් වෙමි. ඔබ වහන්සේ සංයෝජන ප්‍රහාන සූත්‍රයේදී අනුසය කෙලස් දකින්න ලේසි නැති බවත්, ඒක පිරිසිදු තැනකින් පටන් ගන්නා බැවින් කිසිම නපුරක් කෙලෙස් ගතියක් නැතිව පැමිණෙන බවත්, සතිමත්ව අප්‍රමාදව එන විදිය බලාගෙන සිටීමෙන් ඒ කොතනදීද අනුසේවන්නේ කියලා දැනගන්න පුළුවන් බවත් දේශනා කළා. තවද එම ක්ලේශය හඳුනාගත් වහාම තණ්හා, දික්ති, මාන යන කොටස් වලට වෙන් කර බලන් ලෙසත් දන්වා සිටියා. මේ ක්‍රියාව අපි එදිනදා සතිමත්ව සිටින විටදී පුහුණු කිරීමට උදාහරණයක් දක්වමින් තණ්හා දිච්චිමාන වශයෙන් වෙන් කරගන්නා ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් දැන් අර මුලින් සඳහන් කරනවා මොකද්ද මේ වාඩි වෙලා ඉන්නකොට ඒ ඇති වෙන සමාධි තත්ත්වෙත් එක්ක ඒ මතුවලා එන දේවල් නිරීක්ෂණය කරනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ගත්තොත් ඇත්තටම මේක හැම වෙලේම අර දෙපැත්තට දෝලණය වීමක් තමයි තියෙන්නේ. ඉතින් සමාධියක් ආවොත් ඒක නැති වෙලා යන තත්ත්වෙකුත් අනිවාර්යෙන් ළඟා වෙලා එනවා. ඒ වගේම ඔය කියනවා වගේ නොයෙකුත් සිතිවිලි ගලාගෙන આવොත් සිතිවිති නැති තත්ත්වෙකුත් අනිත් පැත්තෙන් තියෙනවා. ඔන්න ඒ විදිහේ දෙබිඩියක් දෙපැත්තක් අර දෙබිඩෝ කියලා සඳහන් කරන්නේ අර එකට උපදින දරුවෝ ඉන්නේ එකට එකතු වෙලා ඔලු දෙකක් තියෙන කඳෙන් එක්කෙනා. අන්න ඒ වගේ මේක හැම වෙලේම දෙකක ස්වරූප දෙකක ආකාරයක් තියෙනවා. හැම වෙලේම සමාධියක් ආවොත් සමාධිය නැති වෙලා යනවා. සිතිවිලි ආවොත් සිතිවිලි නැති තත්ත්වෙකුත් දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔය දෙපැත්තට කැරකෙන දෙයක් තමයි තියෙන්නේ. දෙපැත්තට කැරකෙන දෙයක් තියෙන්නේ. ඉතින් අපේ හිතේ ස්වරූපය තමයි ගොඩක් වෙලාවට වෙන මේ කැරකීමට මේ වෙනසට ගොඩක් වෙලාවට අපි එරෙහි වෙන ආකාරයක් තමයි අපේ හිතේ තියෙන්නේ. අන්න අර වෙනස බාර ගන්නව වෙනුවට ඒ වෙනස එක්ක සටන් කිරීමක් තමයි අපේ හිතේ තියෙන්නේ. මොකද්ද සමාධියක් ආවත් කල්පනා කරන මේ සමාධිය නිත්‍ය විදියට හැමදාම තියාගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම හිතවිලි නැති තත්ත්වයක් ආවත් කල්පනා කරන මේ හිතවිලි නැති තත්ත්වේම මගේ හිත මට පවත්වන්න පුළුවන් වෙයිද කියලා. ඕක තමයි අපේ එරෙහි වීම. ඉතින් ඒකම එක්තරා විදිහක අන්න රාග ද්වේෂ මෝහවල නිරූපණයක් තමයි එතන තියෙන්නේ. මොකද්ද අන්න අර ආපු එකට රාගයක් දනවනවා. ඒ වගේම අර වෙනස් වීමට ද්වේෂයක් දනවනවා. අනේ ඒක ඇති වෙන්නේ මොකක්ද මේ මෝහය මත පදනම් වෙලා. ඉතින් ඔහොම හැම ක්‍රියාවලියක් තුලම අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ආනාපානයක් අල්ලගත්ත මිනිස්සයා ඒක ස්ථිරයි නිත්‍යයි මේක තමයි මට හිතසුව පිණිස පවතින්නේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? අනේ ඒක වෙනස් වීමට එරෙහිව ඔය විරෝධය එනවා. මේ මුළු ලෝකෙම වෙනස් වුණත් කමක් නැහැ ආනාපානෙ වෙනස් නොවී තියෙන්න ඕනේ. මේ මුළු ලෝකෙම ඇද වුණත් කමක් නැහැ ආනාපානෙ කෙලින් හරි ආකාරයෙන් පිළිලා තියෙන්න ඕනේ කියලා අනර ඒකට එරෙහිව වෙනස් වෙනවා. ඉතින් බලන්න මේ හැම දෙයකටම මෙන්න මේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තට අපි එරෙහි වෙන ස්වරූපයක් තියෙනවා. දැන් අපි දැකලා ඇති සමහර විට ඔන්න ඔය අර පොඩි කාලේ නම් ඕවා හරියට ඉතින් ප්‍රයෝජනෙට ගන්නවනේ. අර කුම්ෆු සයින් එකක් තියෙන්නේ. අර රවුමක් මෙහෙම කළු සුදු රවුමක් භාගයක් කළු වෙලා භාගයක් සුදු වෙලා යම් කිසි කැරකීලා තියෙන ස්වරූපයක් තියෙන්නේ. ඔන්න ඕකෙත් හැම වෙලේම නිරූපණයක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ ද්වේතාවය පිළිබඳ නිරූපණයක්. ඔය සලකුණ ඇතුලේ තියෙනවා. මොකද්ද? අන්න ඒක ස්වරූපයක් තමයි අර කළු ස්වරූපේ. තව ස්වරූපයක් තමයි අර සුදු ස්වරූපේ. අන්න ඒ දෙක හැම වෙලේම මිශ්‍ර වෙලා තියෙනවා. එකක් ඇතුලේ අනිත් එකේ තිතක් හැම වෙලේම තියෙනවා. කළු ස්වරූපය ඇතුලේ සුදු ස්වරූපේ තිතක් තියෙනවා. සුදු ස්වරූපය ඇතුලේ කළු ස්වරූපේ තිතක් තියෙනවා. අන්න ඒ විදිහට මේ එකිනෙකට ඇඳිච්ච දෙන්නෙක් දෙබිඩ්ඩෙක් තමයි අපිට මේ හැම වෙලේම ඉන්නේ. ඉතින් ඕකම බුදුරජාණන් වහන්සේ වෙන විදිහකට දේශනා කරන මොකක්ද අර ද්වේතානුපස්සනා සූත්‍රයේදී මෙන්න මේ ආකාර 17ක් 16ක් හරි 17ක් හරි පෙන්නලා ඉන්නවා. මොකද්ද? මෙන්න මේ ද්වේතාවය ඇති වෙන ආකාර 16ක් පෙන්නලා සිටිනවා. ඒක නිතර නිතර හිතන්න කල්පනා කරන්න පුළුවන් ආකාර 16ක් පෙන්නලා සිටිනවා. ඉතින් අර ඔය හැම දෙයක් තුලම බැලුවොත් ඔය ද්වේතාවේ තියෙනවා. අපි තුලත් තියෙනවා. අපේ හිත ඇතුලෙත් තියෙනවා. මේ බාහිර පරිසරය දිහා බැලුවාමත් තියෙනවා. ඉතින් අර කුම්ෆු කතාවේ සිම්බල් එකත් එක්ක යන කතාවේ සඳහන් කරන මොකද්ද? කෙනෙක් ඉර එළියේ ඉස්සරහා හිටගත්තොත් ඒ තැනැත්තාගේ ඉදිරිය ආලෝකමත් වෙනවා. ඒ තැනැත්තට අන මූණ සහ ශරීරයේ ඉදිරි කොටසට එළිය වැටෙනවා. එතකොට මෙන්න මේ ඉදිරි කොටසේ නිරූපණයක් තමයි අන්න අර සුදු පාට කොටස. අර සිම්බල් එක ඇතුලේ තියෙන සුදු පාට කොටස මෙන්න මේ එළිය වැටිච්ච පැත්තේ නිරූපණයක්. ඒ වගේම ඒ නිරූපණය නිසාම ඒ තැනැත්තාගේ ශරීරයේ පිටිපස කොටස අඳුරු ස්වරූපයක් ඇති වෙනවා. අර එළිය වැටීම හේතු කරගෙනම අඳුරු ස්වරූපයක් ඇති වෙනවා. අන්න හෙවණැල්ල සහ ශරීරය පිටිපස්සේ කොටස අඳුරු වෙනවා. අන්න එතකොට ඒ අඳුර නිරූපණය කරනවා අර සිම්බල් එක ඇතුලේ තියෙන කළු පාට කොටසින්. ඔන්න ඔය විදිහට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අලුතෙන් මෙන්න මේ විදිහට දේතාවයකට අනුව පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඔය විදිහට නොයෙකුත් ක්‍රමවලින් අපිට මේක අත්දකින්න පුළුවන්. නොයෙකුත් ආකාරයෙන් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. මොකද්ද අන්නාර අපේ හිත ඇතුළෙම මෙන්න මේ වෙනසට එරෙහි වීම තමයි මෙන්න මේ අපිට අත්දකින්න පුළුවන් ක්‍රමේ. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ තිය දේවල් ඇති සහ නැති දෙක ගත්තොත්. දේවල් ඇති සහ නැති දෙක අතර අන්න අපිට මේක ගමන් කරන්න නැති වෙනවා නම් අපිට මේ නැති ස්වරූපෙම ඉන්න පුළුවන් නම් අපි නිවන් දැක්කා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම අර ධර්මදේශනාවේදී මම කියන්න උත්සාහ කරා වගේම මෙන්න මේ ගමන අතර වෙනස නැති වුණ දවස තමයි නිවන් දැක්කා කියලා ඇත්තටම කියන්න පුළුවන් දවස. ඇති වුණත් කනගාටුවක් පීඩාවක් නැහැ. නැති වෙලා ගියත් කනගාටුවක් පීඩාවක් නැහැ. අනේ විදිහේ වෙනස නැති වෙන ස්වරූපයක් තමයි අත්දකින්න ඕනේ. එහෙම වෙනස නැති වෙන ස්වරූපයක් හොයාගෙන යන කෙනෙක්ට තේරෙනවා. අනේ මොකද එහෙනම් හැම වෙලේම මේ එන එන දේ එක්ක අපි තුල අර විදිහට රාග ද්වේෂ මොහ විදිහට ඇති වෙන කෙලෙස් පිළිබඳ නිරීක්ෂණයකින් ඉන්න ඕනේ. කෙනෙක් බැන්නහම කොහොමද අපේ හිත කටයුතු කරන්නේ? ඒ වගේම ප්‍රශංසා කරාම අපේ හිත කොහොමද කටයුතු කරන්නේ කියලා අන්නේ වෙනස අත්දකින්න ඕනේ. අන්නේ වෙනස නැති වෙච්ච දවසට අපිට කියන්න පුළුවන් මේ ප්‍රතිපදාව ආවර කළා කියලා. ඉතින් මේ විදිහට උත්සාහයක් තමයි දරන්න තියෙන්නේ. ඉතින් ඔක අපි හැම දෙනාම තුල තියෙන ස්වරූපයක්. අපි හැම දෙනාගේම මනසේ තියෙන ස්වරූපයක්. දැන් අර බයිපෝලා කියලා කතාවක් අහලා තිනේ. ඒකෙදි මොකද්ද තියෙන්නේ? ඒකෙත් මෙන්න මේ මොලේ ඇතුලේ තියෙන මේ ස්වරූපේ නැත්තම් මේ හිත ඇතුලේ තියෙන මේ ස්වරූපේ යම් කිසි විදියක අන්තයකට යනවා. දැන් අපේ ජීවිතවලත් අපි අත්දැකලා තියෙනවා විට එක අපි සතුටින් ඉන්නවා. විට එක දුකෙන් කාලේ ගත කරනවා. විට එක අපි හිතමු දවස්ක් දෙකක් මේ තැනත්තා සතුටින් ජීවත් වෙනවා. දවස්ක් දෙකක් මේ තැනත්තා මූණ එල්ලගෙන බුම්බගෙන ජීවත් වෙනවා. ඉතින් ඔහොම චරිත ඕන් තරම් අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒ චරිත ස්වභාවයෙන්ම මේකේ යම් කිසි උග්‍ර තත්වයකට ගියොත් ඒ තැනත්ත යම් කිසි ඔන්න නවීන විද්‍යාවට වෛද්‍ය විද්‍යාවට අනුව බයිපෝල කියලා ඔන්න නමක් දාලා තියෙනවා. මොකද්ද මේ තැනතර වෙන්නේ? අන්න අර සතුට නම් අර මැනික් තත්ත්වේ වුණත් තන්න උපරිමේට යනවා. එතකොට සති කිහිපයක් මේ තැනත්ත ඉන්න අන්න කුඩු ගැහුවට වැඩිය ජොලියක දඟල දඟල ඔන්න ජොලියෙන් ඉන්නවා. වටපිටාවේ කට්ටියට කෑග ගහ ඉන්නවා. එහෙම දවස් ගණනක් සති ගණනක් ඒ විදිහට තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දරා ගන්න බැරි තරම් දුකක් අපහසුතාවයක් වර්ධනය වෙලා ආවහමත් ඒකෙත් අන්තෙටම මේ තැනත්ත ගමන් කරනවා. එතකොට සති කිහිපයක් තුල අන්න මොකද්ද මේක දරා ගන්න බැරි තරමට දිවිනහ ගන්න වෙන තරමට අන්න යම් කිසි පීඩාවක් මේ හිත ඇතුලින්ම ගැලපිලා එනවා. අන්න අර දේතාවේම උච්ච නිරූපණයක්. ඉතින් මේ තැනත්ත කියනවා අර ජොලි වෙලාවේදී නම් මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් කමයි කියලා තමයි මට හිතෙන්නේ. ඕන දෙයක් කෝචියක් දුන්නත් අදින්න පුළුවන් තත්ත්වයක් මගේ හිත ඇතුලේ තියෙනවා. මගේ කය ඇතුලේ තියෙනවා. ඒ වගේම අනිත් වෙලාවට දරා ගන්න බැරි තරම් දුකක් පීඩාවක් මගේ හිත ඇතුලේ තියෙනවා. ඒක දරන්න බැරි තත්ත්වයක් මට තියෙනවා කියලා ඔන්න ඔය විදිහට මෙතනත් තමුන්ගේ අත්දැකීම විස්තර කරනවා. ඉතින් ওই විස්තර කිරීමම අපි තුලත් අපිට දකින්න පුළුවන්. හැම කෙනෙක්ම යම් විදිහක බයිපෝල තමයි ඉතින්. බැලුවාම පේනවා ඔන්න දවසකට මේ ප්‍රතිපදාවට උනන්දුයි. දවසකට මේ ප්‍රතිපදාවට උනන්දුවක් නැහැ. දවසකට 100 පීඩවන්න හිතෙනවා. දවසකට 100 පීඩවන්න හිතෙන්නේ නැහැ. දවසකට සතුටෙන් ජීවත් වෙනවා. දවසකට දුකෙන් ජීවත් වෙනවා. ඉතින් ඕක අත්දැකීමින් නැවත නැවත කරන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ දෙක අතර වෙනස අපිට මේ ප්‍රතිපදාව තුළින් අඩු කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මාර්ගය. ඉතින් එවැනි උත්සාහයක් දරන්න කියලා අපි කියමු.
දෙවන ප්‍රශ්නේ ඉදිරිපත් කරන සංඥාස.
හොඳයි.
ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව විනාඩි 50යි. ඔබ වහන්සේගේ පසුගිය සතියේ උපදේශය සිහියට ගනිමින් ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඉතා ඉක්මනින් හුස්ම සංසිඳී හිස්තැනකටපත් වෙමි. සිතිවිලි රහිත මේ හිස්තැනේදී ආලෝක ස්වභාවය පළවේ. එයට අවධානය නොදී හිස්තැනෙහි රැඳී සිටීමට සිතෙද්දී ආලෝකය තීව්‍ර වෙමින් ඇති නැති වෙමින් හිස්තැනෙහි රැඳෙමි. හිස්තැනෙහි රැඳුනොත් ආලෝකයේ තීව්‍ර වන බැවින් මෙහිදී කළ යුත්තේ කුමක්ද? උපදේශ පතමි. සිරුර නොදැනී ගොස් විටින් විට සිරුර පුරා සනීප විදුලි ධාරාවක් පැතිරේ. මෙය සතිය පවත්වන දැනෙන ස්වභාවයක් යැයි සිතිමි. සක්මන් භාවනාව පැය. ඉහත කී ආලෝක ස්වභාවයේ තීව්‍ර බැවින් සක්මන් කරන්නට යෙදුණෙමි. පාද වෙත සතියෙන් සක්මන් කරන විට එය සිතිවිලි හඳුනාගෙන බැහැර කර සක්මන් කළෙමි. සිරුර සක්මන් කරවන්නේ විඥානයයි දැඩි දෘෂ්ටියක් මා සිත තුළ ඇතිවේ. විඥානයේ යනුවෙන් යමක් ඇතැයි සිතේ. ඒ මා පාලනය කරයි යනුවෙන්ම සිතේ. මෙහි වරදක් ඇති බව සිතෙන්නමුත් එය පහකරගන්නට නොතේරේ. මේ පහදා දෙනු මැනවි. වහන්සේටත් නිස්සරණ වනයේ ස්වාමීන් වහන්සේලාටත් මෙහෙවන පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුව පතමි. නිවන් අවබෝධ වේවා.
හොඳයි. ඉතින් දැන් මේ වර්තාව අනුව බැලුවහම දැන් අර සාමාන්‍යයෙන් අල්ලන පැත්ත නෙමෙයි අල්ලලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් කල්පනා කරන්නේ ඉල්ලන්නේ අර ආලෝකේම මට ඉන්න පුළුවන්ද, අර ප්‍රීති සුඛේම මට ඉන්න පුළුවන්ද කියලා. අන්න ඒකම තියාගෙන ඉන්න තමයි ගොඩ දෙනෙක්ගේ කල්පනාව. නමුත් මෙතනදී ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් තමයි තියෙන්නේ. මොකද්ද? අන්න අර ඒකෙන් පලා යාමක්. මේ ආලෝකය ඕන්නෑ මම සක්මන් කරනවා, මේ ප්‍රීති සුඛ ඕන්නෑ මම සක්මන් කරනවා වගේ අදහසක් තමයි කියන්න උත්සාහ කරන්නේ. නමුත් ඔය අන්ත දෙකම එපා කියලා තමයි අපි කියන්න හදන්නේ. මම කලින් කියන්න හැදුවෙත් ඒකම තමයි. මොකද්ද? ආලෝකය ආවනං ඇඟේ යම් කිසි මේ නලියන ප්‍රීතියක් නැගලා ආවනං ඒකත් එක්ක ඉන්දියට ගැටලුවක් නැහැ. ඒ අපි සිහිය පිහිටවගෙන යන ගමනන්නේ තියෙන්නේ. සිහිය පිහිටවගෙන යනකොට ඕනේ නොයිකුත් දේවල් එනවා, නොයිකුත් දේවල් යනවා. එන්නෝ යන්නෝ තමයි. ආවොත් අනිවාර්යෙන් යනවාම තමයි. ඉතින් දැන් මේ ආවා කියලා අපි සාමාන්‍යයෙන් එයාව නවත්ත ගන්නනේ උත්සාහ කරන්නේ. එයාව නවත්ත ගන්නව වෙනුවට අන්න එයාට යන්න සුදුසු වෙලාව වහාම යන දෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. නමුත් මේකේ ඒ අනිත් පැත්ත තමයි සඳහන් කරන්නේ. මොකද්ද? අන්න ඒකට මම එයාව තියාගන්නේ නැතුව මම ඒක කඩලා යන්න ගියා කියලා. ඉතින් එහෙම අවශ්‍යත් නැහැ. ඉඳලා බලන්න. ඉඳලා බැලුවොත් ඕක තියෙන්නේ නැහැ. ඔක තියෙන්නේ නැහැ. ඔය ආෝකේ වෙනස් වීම අත්දකින්න පුළුවන්. ඉතින් ඒ අත්දකින්න පුළුවන් වෙන්නේ නැවත නැවත මුහුණ දෙන කෙනෙක්ට. නැවත නැවත මුහුණ දෙන කෙනෙක්ට. ඉතින් ඒ විදියට මුහුණ දීලා බලන්න කියලා අපි කියන්න කැමතියි. මොකද්ද මුහුණ දෙන්නේ? අන්න අපි හිතමු හුස්ම අල්ලගෙන යම් කිසි විදියක ඒ සිහිය පිහිටවන වැඩක් කරනවා. ඒ සිහිය පිහිටගෙන යනකොට අන්න හුස්ම ටිකක් සියුම් වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා තේරුම් ගන්න බැරි ස්වරූපයකට ගිහිල්ලා අන්න මේ යම් කිසි එළියකුත් එක්ක මේ කයේ පහසුවක් ලඟ වෙලා එනවා. හරියට අර කැලයක් මැද්දේ යන කෙනෙක්ට අන්න යම් කිසි එළි මහණියකට ආවා වගේ ගතියක් මතුවෙලා එනවා. ඉතින් එහෙම ආපුවාම ඒකෙන් පලා යන්න අවශ්‍යතාවයකුත් නැහැ. තමුන් ඉන්නවා මේ මැරිලා නැහැ ජීවත් වෙනවා කියලා යම් කිසි හැඟීමක් තියෙනවා. අන්න ඒ හැඟීමත් එක්ක කාලය ගත කරොත් ඒ හැඟීමට සිහිය පිහිටවගෙන හිඳියොත් තේරෙනවා මෙන්න මේ ආපු එකත් නැති වෙලා යනවා. මේ ආපු ආලෝකෙත් නැති වෙලා යනවා. එහෙම එහෙම හැම වෙලේම මේක දෙපැත්තට දෝලණය වෙනවා. ඉතින් වැඩි වේලාවක් ඉඳපු කෙනෙක්ට තේරෙනවා ඔන්න කලින් දෝලණයට ගොඩක් වෙලා ගියා. නමුත් දැන් ළඟ මේ ආලෝකය එනවා යනවා. එහෙම නැත්නම් මේ පහසුව එනවා යනවා. ඔන්න විදිහට දකින්න පුළුවන්. අර මුල් එක තමයි ලොකුවට යන රැල්ල. මුල් රැල්ල ගියාට පස්සේ මොකද? ඊට පස්සේ එනේවා ඊට වැඩි විස්තරෙන් අඩු රැලි තමයි එන්නේ. ඊට වැඩි විස්තරෙන් අඩු රැලි තමයි එන්නේ. ඉතින් ඒකෙන් ඉඳ බලන්න ඒකට සාදර වෙන්න ගැටලුවක් නැහැ. ඉතින් අර ආලෝකේ තියාගන්න හදන කෙනෙක්ට අපි කියනවා ඉතින් එහෙම තියාගන්න හදන්න එපා කියලා. ආලෝකයට අකමැති කෙනෙක්ට අපි කියනවා ඒකෙන් පලා යන්න හදන කෙනෙක්ට අපි කියනවා ඒකත් එක්ක ඉන්න කියලා. ඉතින් එක පැත්තකින් බැලුවාම එක්කෙනෙක්ට වමට යන්න කියනවා, තව කෙනෙක්ට දකුණට යන්න කියනවා වගේ කියලා තමයි හිතෙන්නේ. දැන් ඇත්තටම ඒක තමයි ප්‍රතිපදාව. ඉතින් බලන්න මෙන්න මේකෙන් පලා යන වෙනුවට ඒකත් එක්ක කාලය ගත කරන්න. එයා ආපු කෙනාව දොර වහලා අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම එයා වෙලාවක අයින් වෙලා යයි. ඒ අයින් වෙලා යනකොට නවත්ත ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම මේ සක්මනේ සඳහනක් කරනවා මා පාලනය කරනවා කියලා. ඉතින් ඔය ඕවා ගොඩක් වෙලාවට ඔය බේතෙන් එන අපහසුතා තමයි ඔය පොඩි පොඩි ඒ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවානේ. ඉතින් ඒක එච්චරම ගැටලුවක් නැහැ. ඔය සිතුවිලි ඔය වගේ අදහස් උදහස් එන එක සාමාන්‍ය එක්තරා විදිහක සාමාන්‍යයි පටන් ගන්න කෙනෙක්ට. ඉතින් නමුත් නැවත නැවත උත්සාහ කරනකොට තේරෙනවා මේ මොන අදහස් උදහස් ආවත් මට සිහිය පීටවන්නේ ඒක බාධාවක් නෙමෙයි. සිහියෙන් අපිට ඇවිදිනවා නම් ඒ වැඩ කටයුත්ත කරන්න බාධාවක් නෙමෙයි. ඉතින් ඔකට අනුග්‍රහ කරන්න ගියොත් තව තව මොකද්ද මේ විඥානේ කොහෙද තියෙන්නේ කොහොමද මේක ඇති වෙන්නේ කියලා අනුග්‍රහ කරන්න ගියොත් තව තව ඒක වැඩි වෙලා එනවා. තව තව වැඩි වෙලා එනවා. ඒකෙන් හින්දා අර ඒ එන හිතවිලි අදහස් උදහස් මම මේ විදිහට හිතමින් පවතිනවා මේ විදිහට මගේ අදහස් උදහස් මතු වෙලා එනවා කියලා අන්නේ එද්දිත් බලන්න පුළුවන්ද කියලා මෙන්න මේ සිහිය පීටවන වැඩේ කරන්න. එතකොට තේරෙනවා මේ කය අපි ඇවිද්දෝනවා කියලා හිතුවට මොකද එයා යම් කිසි රූකඩයක් ඇවිදිනවා වගේ ගමනක් තියෙනවා. අර ඔටෝ පයිලටින් දාන්න විතරයි තියෙන්නේ. දැම්මට පස්සේ ඉතුරු ටික ආරගෙන යනවා. එතකොට ඇවිදිනවා කියලා සක්මනට යොමු වෙලා ටිකක් වෙලා යනකොට අන්න මේ ඉබේ ඇවිදින ස්වරූපයක් මේක රූකඩයක් ඇවිදිනවා වගේ යන ස්වරූපයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඒ අත්දකින්නේ ඒ යම් කිසි මේ මේ කයේ ස්වභාවයක්. එයා හරියටම ඇවිදින්නේ අපේ පාලනයකින් තොරව ඇවිදින වෙලාවේදී. ඉතින් ඒවා අත්දැකීමින් නැවත නැවත මේ පරීක්ෂණය කරන්. එතකොට ඔය තියෙන ප්‍රශ්න ගැටලු ටිකෙන් ටික ඈත් වෙලා යයි. ඔය ප්‍රශ්න ගැටලු වලට උත්තර දීමෙන් තව තව ඒක වැඩි වෙනවා කියලා තමයි මගේ නම් අත්දැකීම. දැන් අර මොකද්ද දවසක් මහත් එක්ක ඇවිල්ලා කියනවා මම මේ පරියන්කේ ඉන්නකොට මගේ මේ කය වෙනස් වෙලා ගිහිල්ලා විවිධ යෝගාසන වලට යනවලු. යෝගාසන වලට යනවලු. ඊට පස්සේ මම ඉතින් YouTube එකෙන් පොඩ්ඩක් සර්ච් කරලා බැලුවලු. එතකොට තියනවලු මේ මේ විශේෂිත ආසන වගේලු. ඒවට තමයිලු මම යන්නේ කියලා. අන්න ලෙඩේ තව බරපතල වෙලා. ඉතින් මොකද කරන්නේ? අන්න ටික දවසකින් අර තියුණට වැඩිය බොහෝම භයානක බොහෝම උග්‍ර ආසන වලට මෙන්න මේ පරියන්කෙම යනවා. පරියන්කෙම යනවා. අන්න අර අපේ හිතේ මායාව කොපමණද? අර අරක ඔලුවට දාගත්තාම මෙහෙම මෙහෙම ආසන තියෙනවා. මේ මේවට තමයි මම යන්නේ කියලා තව ටිකක් ඒක නනුග්‍රහ කරාම අන්න මොකද වෙන්නේ? තව තවත් ඒ දිහාවටම ඇදිලා යනවා. ඊළඟට ඒක අහගෙන ඉන්න කෙනෙක්ටත් යෝගාසන වලටම ගිහිල්ලා අහගෙන අරක අහගෙන ඉඳලා නිකන් අහගෙන ඉන්න පමණිනුත් එයාත් ඇඳලා. ඉතින් ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නැවත නැවත අත්දකිනකොට අනුග්‍රහයක් නොකර සිහිය පීටවගෙන යනකොට තේරෙනවා මේ මේ දේවල් ටිකෙන් ටික මගහැරිලා අපිට පුහුණුව කරගන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් ඒ සඳහා වැඩිපුර වෙලාව අරගෙන කටයුතු කරන්න කියලා අපි කියමු.
හොඳයි ස්වාමීන් වහන්ස, ඒකිත ප්‍රශ්න ඉච්චරයි තියෙන. අපේ කාල වේලාව ඉවරයි දැන්.
ඔව් විනාඩි දෙක තුනයි තියෙන්නේ තව.
මට ලොකු ප්‍රශ්නයක් නැත්නම් අපිට අද නවත්තන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඊළඟ සුමානේ අපිට 31 වෙනිදා රෑ නෝර්ත් ඇමරිකාවට නිස්සරණ වනයේ ජනවාරි 1 වෙනිදා උදේ පාන්දර ඒක ගැටලුවක් නැද්ද ස්වාමීන් වහන්ස?
අපිට නම් ඉතින් ඔය 300 පහම එකයි අප්පා වෙනසක්
නැහැ. ඔව්
මහත් වෙලට තමයි වෙනස තියෙන්නේ.
එහෙම නැහැ. මේක වටිනා අනිත් දේවල් වලට වඩා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට මම අවසර දෙනවා ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න.
හොඳයි අපි එන අවසන් කරමු.
ඕකාස වන්දාමි බන්ති.